අද විශේෂකරණ සාකච්ඡා කරන්නේ අනුරාධපුර මහනිරුබෑව විද්‍යාලයේ ටොරින්ටන් ගුණතිලක මහතා.
හේනේ කුඹුරේ වැඩ කරපු අපේ ගැමියෝ ඔවුන්ට දැනෙච්ච වෙහෙස මහන්සිය පාළුව තනිකම දුරු කරගන්න සිතට ආව සිතුවිලි තාලයකට ගායනා කරන්න උනා. අදට අපි රස විඳින්නේ ඔවුන්ගේ ගායනා කරපු කවි ජනකවි. ඒ තාලයට අපි හරි කැමති. ඔවුන් ජනකවි ගායනා කරේ ඔවුන්ට දැනෙච්ච වෙහෙස නිවා ගන්න, එදිනෙදා කරගෙන ආ වැඩවලට පහසුවක් ලබා ගන්න. එහෙනම් වැඩ පහසු කරගන්න ඔවුන් කරපු එක් ක්‍රියාකාරකමක් තමයි අවසිතුවිලි ටික තාලයට ගායනා කරපු එක. හොඳයි දරුවනේ, අද අපේ පාඩම වැඩ පහසු කිරීමේ. එහෙමනම් ආයිබෝවන් කිය සිළුම දෙනා පිළිගන්නවා. අපි කලින් දවසක දැනුවත් කරා වගේ හොයාගත්ත වියලි කෝෂ ටිකක්, වයර් කැබල් කීපයක්, විදුලි බුබුලු මේ කීපයකුත් අරගෙන, ඒ වගේම ඔයාලා බොහොම කැමති චුම්බක කීපයක්, කාන්දන් කැබලි මේවා ටිකත් අරගෙන ගුවන් විදුලි ළඟට එකතු වෙමු. සර් එක්කම මේ ක්‍රියාකාරකම් කරමින් පාඩමට එකතු වෙන්න. හොඳයි, හැමෝම සූදානම් කියලා මම හිතනවා. අපේ පාඩම ක්‍රියාකාරකම් 10කින් සැලසුම් වෙලා තියෙන්නේ. අපි බලමු අපිට තියෙන කාලයත් එක්ක ක්‍රියාකාරකම් 10යි අව මේ ක්‍රියාකාරකම් 6ක්වත් අපේ දරුවොත් එක්ක ලැබුණු මේ හෝරාව ඇතුළත අධ්‍යයනය කරන්න. එහෙනම් හොඳයි, අපි දන්නවා දරුවනේ වැඩ පහසු කරගන්න විවිධ උපක්‍රම පාවිච්චි වෙනවා. ටිකක් අපි හිතලා බලමු. අපේ පැරැන්නෝ අහස උසට ලොකු වෙහෙර විහාර ඉදි කරන්න ඇත්තේ කොහොමද? සාගරයේ පරදවන මහා වැව් අමුණු ඉදි කරන්න ඇත්තේ කොහොමද? ඔවුන්ට දියුණු යන්ත්‍ර සූත්‍ර තිබුණද? අද වගේ පාවිච්චි වෙන ඩෝසර්, බැකෝ, බුල්ඩෝසර් ඔවුන්ට තිබුණද? මම හිතන්නේ නැහැ. හැබැයි ඔවුන් අදටත් දියුණු යන්ත්‍ර සූත්‍ර වලින් කරන්න බැරි මහා හාස්කම් නිර්මාණ කරා. ඒවා කරේ කොහොමද? ඔවුන් තුල තිබිච්ච එකමුතුකම සහ ශක්තිය නිසා. හොඳට මතක තියාගන්න ඕන දරුවනි, වැඩක් පහසු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය එකමුතුකම සහ සමගිය. සරලවම හිතලා බලමු. ඉතා කුඩා වේ රංජුව ඔවුන් වගේ සිය දහස් ගුණයක් විශාල මහා තුඹසක් බඳින්නේ කොහොමද? පුංචි මී මැසු ටිකක් එකතු වෙලා බිඳුව බිඳුව ගෙනත් මීවද බැඳලා මේක මී පැණි මල් පැණියෙන් පුරවන්නේ කොහොමද? ඔවුන් තුල තියෙන එකමුතුකම හා සමගිය. එහෙනම් වැඩක් පහසු කරගන්න හොඳම ක්‍රමය මතක තියාගන්න ඕන දරුවනේ, එකමුතුකම හා සමගිය ඉතාම වටිනවා. හොඳයි, අපේ ක්‍රියාකාරකම් 10 පළවෙනි ක්‍රියාකාරකම. අපි එදිනෙදා වැඩ පහසු කරගන්න පාවිච්චි කරන සරල උපකරණ කීපයක් අපි හඳුනගමු. අපේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්න. ඒවා යන්ත්‍ර කියලා හිතන්නේ නැතුව අපි හිතමු උපකරණ, සරල උපකරණ කීපයක්. කැත්ත, පිහිය, උදැල්ල, පොරව, හිරමණය, කුල්ල, ඉදල, කොස්. මෙන්න මේ වගේ ඒවා අපි එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න පාවිච්චි කරන උපකරණ. හැබැයි මේවා අපේ පැරැන්නන්ගේ ඉඳන්ම පැවතගෙන ආව සමහර උපකරණ. ඒවත් ටිකක් අපේ පළවෙනි ක්‍රියාකාරකම ඇතුලේ දරුණේ මට මතක් කරන්න තියෙනවා. වැඩ පහසු කරගන්න පාවිච්චි කරා කප්පිය කියලා උපකරණයක්. ඔයාලට මේක කියනකොටම මතක් වෙනවා හතර ශ්‍රේණී පාඩමත් එක්ක. කප්පිය අපේ වැඩ පහසු කරගන්න විවිධ අවස්ථාවල අපි යොදාගත්තා. කප්පිය කියනකොට මතක් වෙනවා අපිට ලිඳේ වතුර උඩට ඇද ගන්න පාවිච්චි කරපු බොලොක්කය. කොහොමද මේක වැඩ පහසු වුනේ? එහෙම නැත්නම් වැඩක් පහසු කරගන්න කප්පි පාවිච්චි වුනේ කොයි වගේ වෙලාවල් වලද අපි පොඩ්ඩක් මතක් කරමු. ලිඳෙන් වතුර ඇද ගන්නකොට, පල දැකල තියෙන ඒ වගේම ලොකු දොඹකරවල බර ඉහලට ඔසවන්න කප්පිය පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි වලගේ ගෙදර තියෙන මහන මැෂින් එකෙත් කැරගෙන දම්වල නැත්නම් බෙල්ට් එකකුත් එක්ක කප්පිය පාවිච්චි වෙනවා අල දැකල තියෙන. ඒතර මේක වර්තමානයේ නෙමෙයි අතීතයේ ඉඳන්ම පාවිච්චි වුණා. පතල් කර්මාන්තයේ වැඩ කරනකොට පතලි හාරගත්ත ඉල්ලම් ටික ගොඩට ගන්න ඉස්සරමින් අපේ පැරැන්නු පාවිච්චි කරේ මොකක්ද? දබරය කියලා උපකරණයක්. ඒකත් හරියට කප්පිය වගේ. දබරේ කර කැවෙනකොට ලණුවේ තිලා ඉල්ලම් පස්තික භාජනයක් දිගේ ඉහළට ආවා. අනිත් භාජනේ ලණුවෙන් නිදහස් වෙන පතල ඇතුළට ගියා. එහෙනම් වැඩ පහසු කරගන්න පාවිච්චි කරපු එක් උපකරණයක් තමයි කප්පිය. හරි. ତොර කප්පිය දියුණු කරගත් අවස්ථාවක් තමයි දොඹකරය. ඒ වගේම වැඩ පහසු කරගන්න පාවිච්චි කරා දරුවනේ තවත් සරල උපකරණයක්. ඔයාලා අහලා තියෙනවද දන්නවා? ආනත තලය කියලා උපකරණය. සරලව අපි මතක් කරගමු. හැඩට පහලට තියාගත්ත ලෑලි කෑල්ලක් මතක් කරගන්න. ඔයාලගේ ගෙදර මෝටර් සයිකලේ පඩිපෙල් කීපයක් පසු කරගෙන ගේ ඇතුළට දාගන්න ඕන වුණාම තාත්තා මොනවද කරේ? පඩිපෙල උඩින් මෝටර් සයිකලේ ගන්න බැරි වුණාම හරහට ලෑලි කෑල්ලක් තියාගත්තා. එහෙනම් ඒ ලෑලි කෑල්ල මතක තියාගන්න ආනත තලයක්. තාත්ත විද්‍යාත්ම ක්‍රමයක් පාවිච්චි කර යතුරු පැදිය ගිය ඇතුළට ගන්න. අපිට ඕන වුණොත් ඉන්ධන පුරවපු ලොකු බැරලයක් ලොරියක් වගේ උස ස්ථානයකට පටව ගන්න ඕන වුණොත් අපි මොකද කරේ? ඔයාලා දැකලා තියෙනවා හරහට තියාගත්ත ලෑලි කෑල්ල ලෑලි දෙකක් උඩ මේ බැරල් එක උඩට තල්ලු කරගෙන තල්ලු කරගෙන ගියා. මේ වැඩේ පහසු වුණා. ආනතිය කියන වචනේ පොඩ්ඩක් මතක් කරගන්න. හැඩය නැත්තම් අපි එදිනෙදා පාවිච්චි කරගන්නවා සරලම වචනයක් පල්ලම කියලා වචනය. පාපැදියක් කඳ දිගේ පහළට එන්නේ. ඒ වගේම පාපැදියක් කඳ දිගේ ඉහළට යන්නත් පුළුවන්. පාපැදියක් ඉහළට යන්න පුළුවන් වෙන්නේ හැඩය නැත්තම් ආනතිය අඩු වුණොත්ද වැඩි වුණොත්ද? ඔන්න ඕකට මට උත්තරයක් ඕන අහගෙන ඉන්න දරුව හැමෝගෙම. ඔය මට ඇහෙන්නේ පාපෙදිය කඳ දිගේ ඉහළට පැදගෙන යන්න වඩා පහසු වෙන්නේ ආනතිය අඩු වෙන තරමට. ආනතිය වැඩි වුණොත් පාපෙදිය ඉහළට පැදගෙන යන්න අමාරුයි. ඔයාලා දන්නවද දන්නේ බර ලී කොටයක්. ඒක ඉරන්න ඉහළට අරගෙන යන්න ලී කොටේ ඉරණ තැනට අපි කියන පට්ටලය කියලා. බරලී කොටයක් පට්ටලේ ඉහළට අරගෙන යන්නත් අපේ පැරැන්නු පාවිච්චි කරේ මොකක්ද? හරහට තියාගත්ත දණ්ඩියන් දෙකක් නැත්තම් ලී දෙකක්. ඒකටත් අපි කියනවා ආනතියක්. එහෙනම් ආනතිය ආනත තලය පාවිච්චි කරනවා මොකටද? යම් බරක් ඉහළට අරගෙන යන්න. ඒකත් වැඩ පහසු කරගත්ත එක් අවස්ථාවක්. කොහොම වෙන්න ඇත දරුවනේ? ඉස්සර රුවන්වැලි සෑයේ අභයගිරිය ජේතවනය වගේ විශාල චෛත්‍ය හදනකොට අර කොත මුදුන ඉහළට බරක් ගඩොල් අරගෙන යන්න අපේ පැරැන්නු පාවිච්චි කරන්නෙත්. එහෙනම් ආනත තලයක් වගේ හැඩ තලයක් උපකරණයක් ඔවුන් භාවිතා කරන්න ඇති. ඊට වඩා දියුණු තාක්ෂණයක් ඔවුන් ළඟ තියෙන්න ඇති. නමුත් අපි දන්නවා බරක් ඉහළට අරගෙන යන්න කප්පිය පාවිච්චි කරා වගේම ආනත තලයත් ඒ කාර්ය පහසු කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩ පහසු කරගන්න පාවිච්චි කරපු තවත් එක් අවස්ථාවක් තමයි දැතිරෝධ. දැතිරෝධ පාවිච්චි කරා වැඩ පහසු කරගන්න. මම සරලවම ඔයාලට මතක් කරන්නම් පුංචි දරුවන්ට, දුවේ පුතේ මයිත් එක මේ වැඩේට එකතු වෙලා හැමෝම මට සහයෝගය දෙන්න. හැමෝම පාපෙදී පදවල ඇති. පාපෙදියා ක්‍රියා කරනවා දැකලා ඇති. පාපෙදී ඉස්සරහම තියෙන විශාල දැතිරෝධයට අපි පැඩලයට බලය දීලා දැතිරෝධය කරකවනවා. ඉස්සරහා දැතිරෝධයට හම්බ වෙච්ච බලය දම්වැල දිගේ අරගෙන ගිහින් පිටුපස තියෙන කුඩා දැතිරෝධය කරකවනවා. එහෙනම් විශාල දැතිරෝධයට ලැබුණු බලය දම්වැල දිගේ පිටුපස දැතිරෝධයට ගිහින් පාපෙදියේ පිටුපස රෝධේ කරකැවෙන්න පටන් ගන්නවා. ඒ වගේ එතිනෙදා වැඩ කටයුතු කරගන්න, වැඩ කටයුතු පහසු කරගන්න අපි දැතිරෝධ, දම්වැල්, බෙල්ට් වගේ දේවල් පාවිච්චි කරා. පාපෙදී දැතිරෝධය අපේ ගමන පහසු කරා. ඒ වගේම දැතිරෝධ පාවිච්චි කරගෙන යොදාගෙන අපේ වැඩ පහසු කරගෙන තියෙනවා. මතක් කරම් බලන දරුවනේ මට උදාහරණ කීපයක්. වැඩ පහසු කරගන්න දැතිරෝධ පාවිච්චි කරපු අවස්ථා වල දාන්න. පුංචි කාලේ ඉඳන්ම මේ පුතාල ටික මට හයියෙන් කියයි. උපන්දිනේට හම්බ වෙච්ච සෙල්ලම් බඩුවල දැතිරෝධ කොච්චරක් තියෙන්ද ඇද්ද? ගලවල බලලා ඇති දැතිරෝධ ටිකේ දැතිත් ගණන් කරලා ඇති. ඒක ඇතුලේ තියෙනවා වේගේ වැඩි කරගන්න පාවිච්චි දැතිරෝධ පාවිච්චි කරපු, ඒ වගේම වේගේ අඩු කරගන්න පාවිච්චි කරපු දැතිරෝධ සහ අපේ ඔරලෝසුවේ දැතිරෝධ තියෙනවා. ඔයාලා ගිහින් තියෙනවා නම් අම්මලත් එක්ක වී කොටන වී මෝලගාවට නැත්තම් පොල් තෙල් හිඳින තැනට, ඒකෙත් තියෙන ලොකුම දැතිරෝධ විශාල දැතිරෝධයක්. ඒ වගේම මුද්‍රණ යන්ත්‍රයේ ඇතුළේ දැතිරෝධ තියෙනවා සමහර මැෂින් වල. ඒ වගේම වාහනයක එන්ජින් එක ඇතුළේ ගිය පෙට්ටියේ දැතිරෝධ ගොඩක් පීලා තියෙනවා. ඒ ලැබෙන බලය සමහර වෙලාවට වේගය වැඩි කරගන්න, සමහර වෙලාවට වේගය අඩු කරගන්න දැතිරෝධ පාවිච්චි කරලා තියෙනවා. දැතිරෝධයක් තවත් දැතිරෝධයක් එක්ක සම්බන්ධ වුණාම හොඳට මතක තියාගන්න දුවේ පුතේ, කැරකෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. දැතිරෝධයකින් තවත් දැතිරෝධයක් සම්බන්ධ වෙනවා නම් සෘජුවම යාලා දෙන්න කැරකෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. හරිනේ. හැබැයි දැතිරෝධයක් තවත් දැතිරෝධයකට දම්වැලකින් සම්බන්ධ වෙනවා නම් යාලා දෙන්න කරකුනේ සමාන පැත්තට. පාපෙදී මතක් කරගන්නකො. පාපෙදී ඉදිරිපස දැතිරෝධයේ කැරකෙන දිශාවටම පිටුපස දැතිරෝධයත් කරකැවෙනවා. යාලා දෙන්න සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? දම්වැලකින්. හැබැයි ඔරලෝසුවක් ඇතුලේ තියෙන දැතිරෝධ ටික දැතිරෝධයකින් සම්බන්ධ වෙලා තියෙන වෙලාවට, ඔයාලගේ සෙල්ලම් බඩුවල තියෙන දැතිරෝධ තවත් දැතිරෝධයකින් සම්බන්ධ වෙලා තියෙන වෙලාවට එයාලා කැරකුණේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒක ඔන්නම අවා ගන්න ඕන. හේතුව තමයි විභාගයේ අවස්ථා කීපයක දැතිරෝධ හා සම්බන්ධ ප්‍රශ්න අපිට අහලා තිබුණා. ඒ වගේම අපි ඉගෙන ගන්න ඕන දරුවනේ වැඩ පහසු කරගන්න පාවිච්චි වුණු රෝදය සහ දණ්ඩ කියන අවස්ථාව. රෝදය අතීතයේ ඉඳන් පාවිච්චි වුණා කරත්තේ හොඳට මතක් කරගන්නකෝ. ඒ වගේම සකපෝරුව මතක් කරගන්න. රෝදය අතීතයේ ඉඳන් පාවිච්චි වුණ දෙයක්. හැබැයි රෝදයට දණ්ඩක් හයි කරගත්තාම අඩු බලයකින් කාර්යයක් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම මතක් කරගමුකෝ බලන්න. අපි ස්කෘපිනියනේ මිට අල්ලලා කරකවනකොට ස්කෘපිනියනේ තලය සම්බන්ධ වෙච්ච ස්කෘප් ඇණය ගලවන්න හෝ බුරුල් කරන්න පුළුවන්. අපි අල්ලගත තැන මිට ඒක ටිකක් විශාලයි. ස්කෘපිනියනේ තලය පුංචි. එහෙනම් ඒ පුංචි කාර්ය කරගන්න අපි අඩු බලයක් යොදව ගන්න පහසුව වෙනුවට වටා ප්‍රමාණය වැඩි මිට ඒ වෙනුවෙන් පාවිච්චි කරා. ඔන්න බලන්නකෝ වාහනේ රියදුරු මහත්මයෙක්. අපි සුක්කානම කියලා කියන්නේ ස්ට්‍රිවින් වීල් එක. ඒක කරකවන්නේ ලොකු රවුමකින්. හැබැයි ඒ වෙනුවෙන් කරකැවෙන්නේ කුඩා දණ්ඩක්. එහෙනම් විශාල ප්‍රමාණයේ රවුමක් කරකැවීම පහසුයි. ඒ තුලින් අපිට විශාල කාර්යයක් පහසුවෙන් කරගත හැකි වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕන පුංචි දුවේ පුතේ, වැඩ පහසු කරගන්න පැරණන්ගේ ඉඳන් පාවිච්චි කරපු එකක් තමයි රෝදය සහ දණ්ඩ. අපි ඒකට අක්ෂි දණ්ඩ කියලත් සමහර වෙලාවට පාවිච්චි වෙනවා. අලුත් විෂය මාලාවේ මේ වචන දෙක හොඳටම පාවිච්චි වෙනවා. එනිසා මතක තියාගන්න රෝදය සහ දණ්ඩ කියන එකත් කාර්ය පහසු කිරීම සඳහා පාවිච්චි කරපු සරල උපකරණයක්. අපි යමු අපේ දෙවනි ක්‍රියාකාරකමට. කාර්ය පහසු කර ගැනීම සඳහා සුමට බව සිනිඳු බව පාවිච්චි කරා නේද? අපි හිතමු අපිට ඇදගෙන යන්න තියෙනවා ලොකු ගලක් නැත්නම් ලී කොටයක් බරක්. ඒක ගොරෝසු බිමක ඇදගෙන යන්න අපහසුයි. අපිට මේක ඇදගෙන යන්න හම්බ වුණොත් ටයිල් අල්ලපු මාබල් අල්ලපු සිනිඳු මතු පිටක පහසුවෙන් ඇදගෙන යන්න පුළුවන් වෙයි. ඊටත් වඩා අපි කල්පනා කරලා බලමු ලොකු කොටයක් ඇදගෙන යනකොට අපි තාත්තලා පාවිච්චි කරා උපක්‍රමයක්. රෝලක් පාවිච්චි කරා කැරකෙවෙන ගැට නැති කුඩා ලී කෑලි, රවුම් ලී කෑලි කීපයක් තියෙන ඒක මතට මහ කොටය අරගෙන ඒක උඩ තල්ලු කරගෙන ගියා. එහෙනම් පෘෂ්ඨය මතුපිට සිනිදු වුණාම පහසුවෙන් තල්ලු කරගෙන යන්න පුළුවන්, බරක් එහා මෙහා අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඒ වෙනුවෙන් පාවිච්චි කරපු තවත් උපක්‍රම තියෙනවා. මොනවද? අපි නිකම් මතක් කරලා බලන්නකෝ. ලෙසා යාම වෙනුවෙන් පහසු කරගන්න දෙයක් ඔයාලා අහලා තියෙනවා, ග්‍රීස් කියලා. ඒ වගේම ලිහිසි තෙල්, ඔයිල් වර්ග, සුමට බව වැඩි කරගන්න, ඝර්ෂණය නැත්තම් බදා තබා ගැනීම අඩු කරගන්න පාවිච්චි කර. පාපැදියේ දම්වැලේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න තාත්තලා මොකද කරේ? ඔයිල් ටිකක්, ලිහිසි තෙල් ටිකක් මේකට දැම්මා. දැතිරෝධ කරකැවෙන එක තවත් පහසු කරන්න, දැතිරෝධයක් දැතිරෝධයක ස්පර්ශ වෙනකොට එකට බැඳිලා තියෙන එක නවත්ත ගන්න ඒ විනුවට පාවිච්චි කරා ග්‍රීස්. එනං සුමට බව වැඩි කරගන්න, එකට බැඳිලා තියෙන එක අඩු කරගන්න පාවිච්චි කරා ලිහිසි තෙල්, වගේම ග්‍රීස් වර්ගත් පාවිච්චි කරා වැඩ පහසු කර ගැනීම වෙනුවෙන්. හොඳයි දරුවනේ, එතකොට අපි වන ක්‍රියාකාරකමින් ක්‍රියාකාරකමට අපි පාඩම ඉස්සරහට එනවා. ඔය යන අතරතුරේ මම කරගෙන ආව පාඩම්වල පසුගිය කොටස් මතක් කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් දෙකක් මං අපේ දරුවන්ගෙන් අහන්න පුළුවන්. ඔබ එකතු වෙන්නේ රජරට ගුවන්විදුලියේ ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. මගේ දරුවෝ ටික මේ එකතු වෙන්නේ මේ පාඩමේ ඔබ ආසම කරන කොටසට. එහෙනම් එකතු වෙන මගේ දරුවෝ ටික ගන්නකො බලන්න. ළඟට එකතු කරගෙන තියෙන වයර් කෑලි ටික, වියලි කෝෂ ටික, බල්බ ටික පොඩි පරීක්ෂණයක් කරන්නයි හදන්නේ. මම ආසම කොටස කියලා කිව්වේ අපි දැකලා තියෙන පුංචි දරුවෝ, විශේෂයෙන් පුතාල ටික කැමති විවිධ අත්හදා බැලීම් සඳහා යොමු වෙන්න. එහෙනම් ඔන්න මම අවස්ථාව දෙන්න හදන්නේ අපි හැමෝටම. වියලි කෝෂයක් අරගෙන ඔයාලා ලං කරගත්ත වයර් කෑලි ටිකනුත් විදුලි බුබුලක් දල්ව ගන්න ක්‍රම අත්හදා බලන්න. ඔන්න ඒ සඳහා ඉඩහසර විවර කරන්නයි මගේ සූදානම. දරුවගාව තියෙන වියලි කෝෂයකින් බල්බයක් ගල්වා ගත හැකි ක්‍රම හැකිතාක් අත්හදා බලන්න ඕන. හොඳට මතක තියාගන්න දුවේ පුතේ, ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්න හැදෙන්නේ ඒක ප්‍රායෝගිකව කරලා බලලා අත්විඳ දරුවෙකුට උත්තර දෙන්න පුළුවන් විදිහේ පරිසරයේ ප්‍රශ්න ටික. සවන මම කිව්වා වියලි කෝෂය අරගෙන වයර් කැබලකුත් ප්‍රයෝජනෙට අරගෙන බල්බේ දැල්ව ගන්න පුළුවන් විවිධ ක්‍රම අත්හදා බලන්න. ක්‍රම හතරක්, පහක්, හයක් ඔබට හමු වේවි. ඒවා රූප සටහන් විදියට පරිසරය පොතට එකතු කරගන්න. තේමාව වැඩ පහසු කිරීමේ මං එහෙනම් පරීක්ෂණ ටික කරගෙන කරන ගමන් මම තව කරුණු ටිකක් ඔබට එකතු කරන්නම්. මේක ශ්‍රවණය කරන ගමන් පරීක්ෂණ කටයුතු වල කරන්න. ඊට පස්සේ අපි රූප සටහන් අඳින්න කාලය ලබා දෙන්න. පුතේ විදුලිය අපේ වැඩ එදිනෙදා වැඩ පහසු කරගන්න බොහෝ වෙලාවල් වලට පාවිච්චි වෙනවා. ආලෝකයෙන් ඉපදවා ගන්න, අඳුර දුරු කරගන්න, ඒ වගේම ගෙදර කෑම ටික පිස ගන්න, බත් ටික උයා ගන්න, වතුර ටික උණු කරගන්න විදුලිය පාවිච්චි කරගන්නවා. සීතකරණයේ සිසිල් ලබා දෙන්න, වායු සමීකරණ යන්ත්‍රයේ ක්‍රියාත්මක වීමට, විදුලි පංකාව ක්‍රියා කිරීමට. බලන්නකෝ කර්මාන්ත ශාලාවකට ගිහිල්ලා යන්ත්‍ර සූත්‍ර වැඩ කරන තරම බොහෝ කාර්ය සඳහා විදුලිය පාවිච්චි වෙනවා. විදුලිය නිපදවා ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. අපේ දරුවන්ට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් මම මතක් කරන්න. ජලයෙන් විදුලිය නිපදවන්න පුළුවන්. ජලයෙන් විදුලිය නිපදවන්න පුළුවන් බව ලොව මුල් වරට සොයාගත්තේ ලංකාවේ ඉංජිනේරුවරයෙක් නමින් DJ විමල සුරේන්ද්‍ර. විමල සුරේන්ද්‍ර විදුලි බලාගාරයක් තියෙන ඔහුගේ නමට ගෞරවයක් පිණිස. එහෙනම් ලෝකේට ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් විද්වතුන් වගේම ශ්‍රේෂ්ඨ සොයා ගැනීම් කර විද්‍යාඥයෝ ලංකාවේ බිහි වුණා. ජලයෙන් විදුලිය නිපදවා ගැනීම මුල්වරට සොයාගත්තේ කවුද? උත්තර දෙමු බලන්න හයියෙන්. DJ විමල සුරේන්ද්‍ර. හොඳයි. ඒ වගේම විදුලිය නිපදවා ගන්න පුළුවන් තව ක්‍රම ගොඩාක් තියෙනවා. සූර්ය කෝෂෙ මගින් සූර්ය පැනල් වලින් විදුලිය නිපදවා ගන්න පුළුවන්. ජල විදුලිය නිපදවා ගන්න පුළුවන්. ඒ වගේම ගල්ලඹුරු දහනය කිරීමෙන් ජලය වාෂ්ප කරගෙන විදුලිය නිපදවා ගන්න පුළුවන්. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම. දැවි තෙල් දහනය කිරීමෙන් විදුලිය නිපදවා ගන්න පුළුවන්. ඒ වගේම සුළං බලයෙන් විදුලිය නිපදවා ගන්න පුළුවන්. සහ මුහුදු රළමගින් විදුලිය නිපදවන්නත් පුළුවන්. විභාගෙට ගොඩක් වෙලාවට අහපු ප්‍රශ්නයක් තමයි පරිසර හිතකාමී විදුලි බල උත්පාදක ක්‍රමයක් ගැන නිතර ප්‍රශ්න අහලා තිබුණා. ඒ වෙලාවට මතක තියාගන්න ඕන දරුවනි, පරිසර හිතකාමී විදුලිය නිපදවන ක්‍රමයක් සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවීම, සූර්ය බලයෙන් විදුලිය නිපදවීම ඉතාම පරිසර හිතකාමී ක්‍රමයක් විදුලිය නිපදවා ගැනීම හා සම්බන්ධ. ඒ වගේම තවත් මතක් කරන්න, විදුලිය පරිහරණය කිරීමේදී මතක තියාගන්න දරුවනේ, අනවශ්‍ය විදියට විදුලිය පරිහරණය කරන්නේ සහ නාස්ති කරන්නේ නැහැ. ඒක පුංචි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕන. ඔනේ නම් මම මතක් කරා විදුලිය යොදාගෙන වැඩ පහසු කරගන්න ක්‍රියා කරන උපකරණ ගැන මතක් කරා. ඒ වගේම විදුලිය නිපදවා ගන්න ක්‍රම ගැන මතක් කරා. හැබැයි ප්‍රශ්නයක් දෙනකොට මට මතකයි මගේ දරුවෙක් උත්තර දෙනවා, වියලි කෝෂ මගින් විදුලිය නිපදවා ගන්න පුළුවන් කියලා. ඔයාලා විශ්වාස කරනවද එහෙම? වියලි කෝෂ පුතේ විදුලිය නිපදවා ගන්න ක්‍රමයක් නෙමෙයි. වියලි කෝෂ මොකද කරලා තියෙන්නේ? කොහේ හෝ නිපදවපු විදුලිය ගබඩා කර තබා ගැනීමට පාවිච්චි කර එක් උපක්‍රමයක් තමයි වියලි කෝෂ කියන්නේ. ඔයාලා ටෝච් එකට දාන්නේ බැටරි කෑල්ල කියලා අපි පාවිච්චි කරනවා නේද ඉදිනෙදා. නමුත් අපි ඉගෙන ගන්නකොට මෙයාගේ නියම වචනය වියලි කෝෂ. එහෙනම් මට මතක් කරන්න, වියලි කෝෂයක වෝල්ටීයතාවය කොච්චරක්ද කියලා. ඔන්න මං අහගෙන ඉන්නේ ඔයාලගෙන් උත්තරය හම්බ වෙනකන්. මොකද්ද මගේ ප්‍රශ්නය? වියලි කෝෂයක වෝල්ටීයතාවය කොච්චරක්ද එදිනෙදා අපි භාවිතා කරන? 1.5. බොහොම හොඳයි, මතක තියෙන්නේ. වියලි කෝෂ සාමාන්‍ය වියලි කෝෂයක වෝල්ටීයතාවය 1.5ක්. ඒවත් මතක තියාගන්න. තවත් ඔන්න ඔයාල පරීක්ෂණ කරන ගමන් මට හොඳටම ඇහුම්කන් දෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් ක්‍රම කීයක් හොයාගත්තද වියලි කෝෂයෙන් බල්බේ දල්වා ගන්න පුළුවන්? රූප සටහන් අපි පස්සේ අඳිමු. ඔන්න මතක් කරගන්නකෝ. ඔය පරීක්ෂණයට යොදාගත්ත විදුලි බබුළු මුල්වරටම සොයාගත්තේ කවුරු වෙන්ට ඇද්ද? ඔයාලා දන්නවා, තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල මුල්වරට ලොවට සොයා දුන් විද්‍යාඥයා. ඔන්න මම නම කියන වායවතාවක් මතක තියාගන්න, තෝමස් අල්වා එඩිසන්. ඔහු අඳුරට බය කෙනෙක්. අඳුරට බයකම නිසාම ඔහු විවිධ පරීක්ෂණ කරන වැරදි දහස් වතාවකට වඩා පරීක්ෂණ පවත්වලා විදුලි බුබුල ලෝකයට සොයා දුන්නා. අදටත් අපි රාත්‍රියේ අඳුර දුරු කරගෙන ජීවත් වෙන්නේ, වැඩ කටයුතු කරගන්නේ ඔහු සොයා දුන් විදුලි බුබුල නිසාවේ. එහෙනම් දරුවනේ, අපිටත් හොඳ ජීවිත ආදර්ශයක්. එක වැරද්දකින් අපි අපේ උත්සාහය අතහරින්නේ නැහැ, ආපසු හැරෙන්නේ නැහැ. අපි උත්සාහවන්ත වෙන්න ඕන. ශිෂ්‍යත් විභාගෙත් එහෙමයි දරුවනේ. එක් වතාවක් ලියපු පේපර් එකකට ලකුණු අඩු වුණා කියලා නිසා හෝ ගණිත ගැටලුවක් දෙකක් වැරදුනා කියලා හෝ අපි අපේ උත්සාහය අතහරින්නේ නැහැ. මතක තියාගන්න ඕන, අපි මේ ලකුණ වැඩි කරගෙන ශිෂ්‍යත් විභාගයේ ඉහළ ලකුණකින් අපි සමත් වෙන්න ඕන. එහෙමනම් හොඳයි, අපි යමු අපේ ඊළඟ පාඩමට. ඔය වේලි කෝෂයෙන් විදුලි බුබුල දල්වන්න පුංචි දරුව පාවිච්චි කරා වයරයක්, විදුලිය රැගෙන යන මාර්ගයක් හදාගත්තා. ඔන්න ඊළඟ ඔයාලා කැමැතිම පරීක්ෂණයකට මං අරගෙන යන්නයි හදන්නේ. ඔය වයරය එක තැනකින් අපි කඩාදමු. ඔන්න කතුරක් අරගෙන ටික් ගාලා අපි ඔක කපමු. ඔන්න මම වෙලාව දුන්නා. හරි, ආපහු ඔය වයර් කැබලි දෙක ගැට ගැහුවොත් දැල්වෙනවා ඇති විදුලි බුබුල. වයර් කැබලි දෙක එකින් එක යා කරගන්න නැතුව, එකට සම්බන්ධ කරගන්න නැතුව වයර් කැබලි දෙක සම්බන්ධ කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි පරිසරයෙන් හොයලා බලමු වටපිටාවේ. ඔන්න දැන් වියලි කෝෂයක් තියෙනවා, විදුලි බුබුලක් තියෙනවා. වියලි කෝෂය හා විදුලි බුබුල දැල්වෙන ආකාරයට සම්බන්ධ කරගත්ත වයරයක් තිබුණා. දැන් මේ වයරය එක තැනකින් කපා දමලයි තියෙන්නේ. දැන් බල්බේ දැල්වෙන්නේ නැහැ. එහෙනම් මගේ දරු පැටවු ටික මට කියන්න, මේ කපා දමපු වයරය සම්බන්ධ කරන්න පුළුවන් දේවල් මොනවද? පරිසරයෙන් සොයාගත්ත දේවල් ටිකක් කියමු බලන්න. ඔන්න මාත් එක්ක උදව් කරන්න හැමෝම මට. අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේ වයර් දෙක සම්බන්ධ කිරීමට, නැත්නම් අපි කපා දමා විසන්ධි කරපු වයරය සම්බන්ධ කිරීමට ගන්න පුළුවන් යකඩෑනයක්, අල්පෙනෙත්තක්, ටින්ට සැනයක්, ඒ වගේම කඩදාසි ඇමුණුම් කටුවක්, ස්ටේප්ලර් කටුවක්, මේ වගේ දේවල් අපිට පාවිච්චි කරගෙන අර විසන්ධි කරපු වෛරය සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ උපකරණත් නැත්නම් ද්‍රව්‍යයත් ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අත්හදා බලන්න. මකන කෑල්ලක්, කඩදාසි කොලයක්, කාඩ්බෝඩ් කැබැල්ලක්, රබර් පටියක්, නූලක්, මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න. බල්බේ දැල්වෙන ආකාරයට අර වයර් කැබැල්ල සම්බන්ධ කරන්න. ඔබට මෙන්න මේ මම අදහස් කර පරීක්ෂණය තුළින් වෛරයක් සම්බන්ධ කර ගැනීම සඳහා සුදුසු ද්‍රව්‍ය මොනවද කියලා හොයා බලන්න පුළුවන්. එහෙනම් ඔන්න මම පුංචි අභ්‍යාසයක් දෙන්න හදන්නේ. මේක හොයලා බලලා වගුවක් විදියට වගුගත කරගෙන ඔබේ සටහන් පොතට එකතු කරගමු. මොකද්ද අභ්‍යාසය? විදුලිය ගමන් කරන දේවල් සහ විදුලිය ගමන් නොකරන දේවල් මොනවද කියලා අනාවරණයක් කරගන්න ඕන පුංචි පරීක්ෂණයකින්. වගුවක් වගේ ඔන්න අපේ පාඩමින් පස්සේ ඔබට ඉතුරු වෙන එක් ක්‍රියාකාරකමක්. විදුලිය ගමන් කරන දේවල් සහ විදුලිය ගමන් නොකරන දේවල් පිළිවෙලකට හොයලා වගුගත කරගන්න ඕන. ඒ සඳහා වැඩිහිටියන්ගේ උදව් ලබා ගන්නට කමක් නැහැ. ඒත් එක්කම මම මතක් කරන්න ඕන, විදුලිය පරිහරණය කරනකොට අපි පරිස්සම් වෙන්න ඕන. කුඩා වියලි කෝෂයෙන් වෝල්ටීතාවය 1.5ක වියලි කෝෂයකින් පරීක්ෂණ කිරීමට හෝ අත්හදා බැලීම් කිරීමට බය වෙන්න කාරණාවක් නැහැ. හැබැයි ඒක ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය අපි සොයා බලන්න යන්නේ නැහැ. නමුත් රැහැනක් මගින් අපේ ගෙදරට සම්බන්ධ වෙලා තියෙන ගෘහස්ත විදුලි පරිපථයක විදුලියත් එක්ක සම්බන්ධ වෙනවා නම් බොහෝසේ පරිස්සම් වෙන්න ඕන, ප්‍රවේසම් වෙන්න ඕන. විදුලිය අනතුරුදායක, අවදානම් අනතුරු ඇති කරන අවස්ථාවක් විදුලිය පරිහරණය නිසා. විදුලිය පරිහරණයට බය වෙන්න නෙමෙයි ඕන, ප්‍රවේසම් වෙන්නයි ඕන. මතක තියාගන්න, විදුලිය සමග වැඩ කරන්න යන සෑම මොහොතකම රබර් සෙරප්පු යුවලක් පැලඳ සිටින්, ඒ වගේම තෙත සහිත අතකින් ස්විච් පරිහරණය කිරීමෙන් වැළකී සිටින්න ඕන. ඒත් එක මතක තියාගන්න දරුවනේ, අකුණු සහිත වර්ෂාව ඇති විට විදුලියත් එක්ක වැඩ කටයුතු කිරීම බොහෝසේ අවම කරන්න ඕන. මොකද හේතුව මම කලින් මතක් කරා වගේ විදුලියට බය වීම නෙමෙයි වැදගත්, විදුලිය පරිහරණය කිරීමේදී ප්‍රවේසම් වීම තමයි අතිශයින් වැදගත් වෙන්නේ. ඒ වගේම ඔන්න අපිට ඊළඟට තියෙනවා ටිකක් දියුණු ක්‍රියාකාරකමකට යන්න. වියලි කෝෂ කීපයක් එකතු කරගෙන විදුලි බුබුලක් හෝ විදුලි බුබුලු කීපයක් දල්වා ගන්න පුළුවන් ක්‍රමාත් හදා බලන්න ඕන. මම කැමති ගන්න පළගෙ ගෙදර විදුලි පන්දම තියෙනවා නම් අම්මට හරි තාත්තට හරි කියන ළඟට ගෙනල්ලා දෙන්න කියලා. හොඳට බලන්න, ඔය විදුලි පන්දමේ අපි කියන්නේ ටෝච් එක කියලා, විදුලි පන්දමේ වියලි කෝෂ එකිනෙක සම්බන්ධ වෙලා තියෙන විදිය බලන්න. වියලි කෝෂයක තියෙනවා ධන සහ ඍණ කියලා අග්‍ර දෙකක්. විදුලි පන්දමේ වියලි කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ ධන අග්‍රය, අනිත් වියලි කෝෂයේ ඍණ අග්‍රය හා ස්පර්ශ වෙන්න. එතකොට විදුලි බබුලට විදුලි අරගෙන ගිහින් තියෙනවා එක් වියලි කෝෂයක ඍණාග්‍රය, අනෙක් වියලි කෝෂයේ ධනාග්‍රය විදුලි බබුල වෙත විදුලි අරගෙන ගිහින් තියෙනවා. එතකොට මතක තියාගන්න ඕන දරුවනේ, වියලි කෝෂ දෙකක් සම්බන්ධ වෙනවා නම් ප්‍රතිවිරුද්ධ අග්‍ර දෙකත් එක්ක එක් වියලි කෝෂයක ධනාග්‍රය තවත් වියලි කෝෂයක ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ වෙමින් විදුලි අරගෙන යනවා නම් එවැනි අවස්ථාවක සම්බන්ධ කරගන්න විදුලි බුබුලේ නිපද වෙන ආලෝකය වැඩි. විදුලි පන්දමක් තුළ විදුලිය සම්බන්ධ කරගන්න ක්‍රමයේ සූදානම් කරගෙන තියෙනෙත් ඒක ආකාරයට. ඒ නිසා තමයි විදුලි පන්දමේ වැඩිපුර ආලෝකයක් ලැබෙන්නේ. අපි අනේ ක්‍රමයට කියනවා ශ්‍රේණිගත ක්‍රමයට වියලි කෝෂ සම්බන්ධ කිරීම. ඒ වචනේ ඔබෙන් විභාගයට අහන්නේ නැහැ. නමුත් වැඩියාලෝකයක් ලැබෙනසේ වේලි කෝෂ දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමය ඔබ දැනගෙන තියෙන්ඩ ඕන. ඒ අවස්ථා දෙකකද පහුගේ අවුරුදුවල ශිෂ්‍යත් විභාගයට ප්‍රශ්නයක් විදියට දීල තිබුණ. මං උන්නේ ප්‍රශ්නය මතක් කරන්න. හොඳට ඇහුම්කන් දෙන්න මං මේ අහන ප්‍රශ්නයට අදාළ රූප සටහන නිවැරදිව අඳින්න පුළුවන්ද කියල බලන්න. වේලිකෝෂ දෙකක් වයර් කැබලි තුනකින් වැඩි ආලෝකයක් ලැබෙනසේ විදුලි බුබුලක් දල්වා ගන්නා ආකාරය රූප සටහනකින් අඳින්න අවස්ථා දෙකක ශිෂ්‍යත්ව විභාගයට ආව. එහෙනම් දරුවනේ ඔය මම අහපු ප්‍රශ්නේ නිවැරදිව රූප සටහනකින් අඳින්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න මං ආයසරයක් ප්‍රශ්නේ මතක් කරනවා. වේලි කෝෂ දෙකක් වයර් කැබලි තුනකින් වැඩි ආලෝකයක් ලැබෙනසේ විදුලි බුබුලකට සම්බන්ධ කරන්නේ කොහොමද කියන රූප සටහන ඇඳලා තියන්න බලන්න. ඊළඟ දවසේ මට බලන්න පුළුවන්, පන්ති භාර ටීචර්ට මේක බලන්න පුළුවන් වෙන්න ලස්සන රූප සටහනක් ඇඳලා තියන්න. ඒ වගේම පුළුවන් දරුවනේ අපිට වියලි කෝෂ දෙකක් සම්බන්ධ කරන්න පුළුවන් ධනාග්‍රයෙන් විදුලිය ඊළඟ වියලි කෝෂයේ ධනාග්‍රයට රැගෙන යන විදියට, ඍණාග්‍රයේ විදුලිය ඍණාග්‍රයට අරගෙන යන විදියට වියලි කෝෂ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ ආකාරයට විදුලි බුබුලක් දල්වා ගන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන, එවැනි ක්‍රමයකට වියලි කෝෂ සම්බන්ධ කරාම ලැබෙන ආලෝකය අඩුයි. ඔන්න එකක් මතක තියාගන්න ඕන කරුණක්. එහෙම නැත්නම් ඒ ආකාරයට වියලි කෝෂ සම්බන්ධ කරගන්න එකට අපි කියනවා සමාන්තරගත ක්‍රමයට වියලි කෝෂ සම්බන්ධ කිරීම. අයිතොන් මම මතක් කරන්නම්, සමාන්තරගත ක්‍රමයට වියලි කෝෂ සම්බන්ධ කිරීමේදී ලැබෙන ආලෝකය අඩුයි. හොඳයි, අපි දැන් කතා කරා විදුලිය නිපදවා ගන්න ක්‍රම ගැන, විදුලියෙන් වැඩ පහසු කරගන්න අවස්ථා සහ වියලි කෝෂ භාවිතා කරමින් විදුලි බුබුලක් දල්වා ගන්නා ආකාරය. අපි එහෙනම් අපේ පාඩමේ රසබර කොටසකට නැත්තම් අපේ දරුව කැමති දිශාවකට මම එකගෙන යන සූදානම්. වැඩ පහසු කරගන්න පාවිච්චි වෙනවා දරුවනේ තවත් එක් උපක්‍රමයක් විදියට චුම්බක. එහෙම නැත්තම් අපි මේවට කියනවා කාන්දම්. චුම්බක පාවිච්චි කරමින් වැඩ පහසු කරගන්න අවස්ථා ටික මට මෙන්න මෙහෙම මතක් කරන්නකො. හැමෝම එකතු වෙලා චුම්බක එදිනෙදා අපිට මුණගැහෙන අවස්ථා ටිකක් මට කියන්න බලන්න. චුම්බක තියෙනවා සමහර කබර්ඩ් වල දොරේ ලොක් එක විදියට, සමහර පෙන්සිල් කේස් වල පෙන්සල් පෙට්ටියේ ලොක් එක වෙනුවෙන් පාවිච්චි කරන්න තියෙන චුම්බකයක්. ඒ වගේම මම දැකලා තියෙනවා අත් බෑග් වල චුම්බක පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍රවල මුද්‍රණ යන්ත්‍රය ඇතුලේ චුම්බක බොහෝ වෙලාවට භාවිතා වෙනවා එහි කාර්ය පහසු කර ගැනීම සඳහා. චුම්බක විවිධ වර්ගවලින් තියෙනවා. මතක් කරන්නකෝ සර් එක, රවුම් හැඩයේ චුම්බක, මුදු හැඩයේ චුම්බක, ඒ වගේම දණ්ඩ චුම්බක සහ අශ්වලාඩමක හැඩයේගත් චුම්බක අපි කියනවා කුරප චුම්බක කියලා. ඔන්න ඒ වගේ චුම්බක වර්ග ටිකකුත් රූප සටහන් එක්ක මතක් කරගන්න ඕන බලන්න. ඊළඟට චුම්බකවල තියෙන විශේෂ ලක්ෂණ කීපයක්. දණ්ඩ චුම්බකයක් නිදහසේ සමබරව එල්ලලා තැබුවොත් එහි උතුරු අග්‍රය උතුරු දිශාවට හැරිලා නතර වෙනවා. අනේ තාක්ෂණයේ පාවිච්චි කරලා ඒ ගුණාංගේ පාවිච්චි කරලා හදාගත්තු උපකරණයක් තියෙනවා. මොකක්ද මේ උපකරණය? මාලිමා යන්ත්‍රය. මට කියන්නකෝ බලන්න එහෙනම් මාලිමා යන්ත්‍රය ප්‍රයෝජනයට ගන්න අය කවුද කියලා. ඔන්න මං අහගෙන ඉන්නේ මාලිමා යන්ත්‍රයේ ප්‍රයෝජනයට ගන්නවා දරුවනේ නාවිකයන්. නාවික ගමනාන්තයේ නැත්තම් ගමන් මාර්ගයේ සොයා ගැනීම සඳහා ගුවන් නියමුවන්. මොකද ගුවනේ යනකොට පාරක් පේන්නේ නැහැ. ඔවුන් උතුරු දිශාවත් එක්ක තමයි දිශාව ගණනය කරගන්නේ. ඒ වගේම සෙබළුන්ට, වනාන්තරවල ගමන් කරන අයට, ගවේෂකයන්ට හරියටම ස්ථානය හඳුනගන්න මාලිමා යන්ත්‍රය ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් මාලිමා යන්ත්‍රයක් අපි හදන්න යන්නේ කැමතිද හැමෝම? ඔනොයාලගළඟ තියෙන දණ්ඩ චුම්බකය හරි මැදින් සමබරව එක පැත්තකටවත් බර නොවෙන විදියට නූලකින් ගැට ගහලා සුළඟ නැතම් බාහිර බාධාවලින් තොර නිදහස් තැනක එල්ලල තියන්න. එන් කියල සටහන් වෙලා තියෙන අග්‍රය මොන දිශාවටද හැරෙන්නේ කියලා බලන්න. තවත් එක උපක්‍රමයක් තියෙනවා. මේකත් හැමෝම එකතු වෙලා කරලා බලන්න ඕන. ගන්නකො බලන්න, පොඩි භාජනයක් අරගෙන වතුර ටිකක් පුරවගමු. ටිකක් ගැඹුරින් වැඩි තසිමක් වගේ එකක්, කිරිහට්ටියක් වගේ නැත්තම් පොඩි බාස්කට් එකක් අරගෙන මේකට වතුර පුරවලා ඒක මත තබන්න පොඩි සෘජු ෆෝම් කෑල්ලක්, සෘජු ෆෝම් තහඩුවක් පොඩි එකක්. ඒ සෘජු ෆෝම් තහඩුවේ දණ්ඩ චුම්බකයක් සමබරව තියන්න එක පැත්තකටවත් ඇල නොවෙන විදියට. ඒක වට කීපයක් එහාට මෙහාට කරකැවිලා අවසානයේ එන් කියන අග්‍රය නතර වෙලා තියෙන්නේ මොන දිශාවටද කියලා බලන්න. ඔන්න දරුවනි, මං අමතර කරුණක් එකතු කරන්න හදන්නේ. පෘථිවි ගෝලයේ උත්තර ධ්‍රැවයට නැත්තම් උතුරු කෙරවලේ චුම්බක බලය නැත්තම් ඇදගැනීමේ ශක්තිය වැඩි. එනිසා චුම්බකයක හැමතිස්සෙම උතුරු දිශාව නැත්තම් එන් අග්‍රය උතුරු දිශාවට හැරිලා නතර වෙන්නේ ඒ නිසා. නැන් ඒ ගුණාංගය පාවිච්චි කරගෙන හදපු එක් යන්ත්‍රයක් නැත්තම් උපකරණයක් තමයි මාලිමා යන්ත්‍රය. මාලිමාව පාවිච්චි වෙන්නේ මොකටද? දිශාව හඳුනා ගැනීම සඳහා. හොඳයි, එහෙමනම් අපි බලමුකෝ චුම්බකවල තවත් ලක්ෂණ මොනවද කියලා. දණ්ඩ චුම්බක දෙකක සමාන පැති ලංකරොත් මොනවා වේද? හයියෙන් මට උත්තරයක් දෙන්නකෝ. උතුරු මැද පළාති දරුවෝ ටික ඔක්කොම පහශ්‍රේණී දරුව පාඩමේ ඉන්නේ. චුම්බක දෙකක සමාන පැති ලංකරොත් විකර්ෂණය වෙනවා. චුම්බක දෙකක සමාන පැති ලංකරොත් ආකර්ෂණය වෙනවා. ඔන්න ලක්ෂණ දෙකක් අපි දැන් ඉගෙන ගත්තා. එකක් තමයි දණ්ඩ චුම්බකයක් නිදහසේ සමබරව එල්ලලා තිබුත් එහි උතුරු අග්‍රයේ උතුරු දිශාවට හැරෙනවා කිව්වා. තව ලක්ෂණයක් තමයි චුම්බක දෙකක සමාන පැති විකර්ෂණය වෙනවා කිව්වා. තව ලක්ෂණයක් ඉගෙන ගත්තා, චුම්බක දෙකක විරුද්ධ පැති ලංකලොත් ආකර්ෂණය වෙනවා කියලා ඉගෙන ගත්තා. තවත් පරීක්ෂණයක් තියෙනවා චුම්බකවල ලක්ෂණ හඳුනා ගන්න. ගන්නකො බලන්න, ගෙදර තියෙන ඇල්පිනිති 10ක් 12ක් එහෙම නැත්නම් ස්ටේපල් කටු 10ක් 12ක් එකතු කරගෙන දණ්ඩ චුම්බකයක් ආසන්නයට ලං කරන්න බලන්න. ඔබට පෙනේ මේ ඇල්පිනිති ටික නැත්නම් ස්ටේපල් කටු ටික දණ්ඩ චුම්බකයේ කෙරවලවල් දෙකට දෙකලවරට ඉක්මනින් ආකර්ෂණය වෙයි. එහෙනම් චුම්බකවල ලක්ෂණයක් තමයි වැඩිපුරම ආකර්ෂණ ශක්තිය තියෙන කොහේද? දෙකලවරේ, කෙලවරවල් දෙකේ. හරි, එතකොට එහෙනම් ඔන්න මම මතක් කරා චුම්බකවල ලක්ෂණ කීපය. චුම්බකයේ දිනදා කාර්ය සඳහා පාවිච්චි වෙන අවස්ථා කීපයකුත් මතක් කරා. ඔන්න මම මතක් කරන්නම්, චුම්බකයක් අපි හදාගන්න යන්නේ කොහොමද? කැමතිද කාන්දමක් හදාගන්න? එහෙනම් සූදානම් වෙන්න හැමෝම යකඩ ඇණයකුත් ටිකක් දිග තඹ කම්බියක් සහ වීරි කෝෂ එකක් දෙකක් ළඟට අරගන්න. විදුලියෙන් වැඩ කරන විද්‍යුත් චුම්බකයක් හදාගන්නයි මේ සූදානම. විද්‍යුත් චුම්බකය හදාගන්න අපිට ඕන වෙනවා පුතේ යකඩ ඇණයක්, තඹ කම්බියක් සහ වීලි කෝෂ කීපයක්. අපි දරුවෝ ටික ලං කරගත්ත තඹ කම්බිය කෙරවලවල් දෙකේ නැත්තම් තඹ කම්බියේ අග්‍ර දෙක ඉදිරියට ඉතුරු වෙන්න තියාගෙන යකඩ ඇණේ හොඳට දවට ගන්න. වැඩි වාර ගණනක් ඔතා ගන්න හොඳට. ඔන්න හරි. එහෙනම් යකඩ ඇණේ ඔතාගත් තඹ කම්බියේ වැඩි වාර ගණනක්, තඹ කම්බියේ කෙරවල දෙක අග්‍ර දෙක අපි වියලි කෝෂයට සම්බන්ධ කරමු. සම්බන්ධ කරලා යකඩේනේ ලංකරන් බලන්න කුඩා අල්පෙනිති කීපයක් ළඟට අල්පෙනිති යකඩේනේට ආකර්ෂණය වෙනවද කියලා බලන්න. මට හිතෙනවා ඔබ හරියටම පරීක්ෂණය කර ආකර්ෂණය වෙනවා. එහෙනම් දරුවනේ ඔන්න මම මතක තියාගන්න කරුණක් කියලා දෙනවා. ඔය විද්‍යුත් චුම්බකයේ ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්නත් උපක්‍රම කීපයක් තියෙනවා. හැබැයි වඩා හොඳ මම කියනවට වඩා අත්හදා බලාගෙන ඒ ක්‍රමය සොයා ගැනීමයි වටින්නේ. එහෙමනම් දරුවනේ මෙන්න මේ පරීක්ෂණ ටික කරලා බලන්න. ඔබ පරීක්ෂණ සඳහා යොදාගත් වියලි කෝෂ ගාන ටිකක් වැඩි කරන්න. වියලි කෝෂ දෙකක් තුනක් විතර පාවිච්චි කරලා බලන්න. ඔය විද්‍යුත් චුම්බකයට සම්බන්ධ කරගෙන චුම්බකයේ ආකර්ෂණ ශක්තිය අඩු වුණාද වැඩි වුණාද කියලා අත්හදා බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් එක උපක්‍රමයක් තියෙනවා. යකඩ ඇනේට ඔතපු තඹ කම්බියේ ඔතපු වාර ගණන වැඩි කරලා බලන්න සහ වාර ගණන අඩු කරලා බලන්න ආකර්ෂණ ශක්තිය වැඩි වුණේ මොන වගේ අවස්ථාවලද කියලා හොඳට පරීක්ෂණ කරලා බැලුවොත් හරි දේ හොයාගන්න පුළුවන්. ඒ වගේම තඹ කම්බියට විදුලිය සම්බන්ධ කරලා සුළු මොහොතක් යනකොට මිනිත්තුවක් හමාරක් යනකොට වියලි කෝෂයේ මොනවා හරි වෙනසක් සිදු වෙනවද කියලා බලන්න. ඔන්න මම ඒකට ඉඩ ඉතුරු කරනවා. මම ඒකට උත්තරේ මගේ පාඩම ඇතුලේ කියලා දෙන්නේ නැහැ. පරීක්ෂණය කරලා බලන්න. මම දරුවන්ට කියලා තියෙනවා විභාගෙට වැඩිපුරම ප්‍රශ්න හැදිලා හරි උත්තර දෙන්නේ කවුද? ඇත්තටම පරීක්ෂණ කරලා බලලා අත්දැකීම් එකතු කරගත්ත දරුවෝ. අද අපි ඉගෙන ගත්තා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයට නැත්නම් පහ ශ්‍රේණියේ දරුවන්ට නිර්දේශිත පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ වැඩ පහසු කිරීමේ මම පාඩමට අදාළ ක්‍රියාකාරකම් පහක් හා සම්බන්ධ පාඩමකට අපේ දරුවෝ ටික එකතු වුණේ. එහෙමනම් හොඳයි. විභාගයට සූදානම් වෙන්න එන හැම අභියෝගයක්ම ජය ගන්න. පාසලට දරුවෝ පැමිණියේ නැති වුණාට ඔබට ඉගෙනුම් අවස්ථා සුලභ කරලා තියෙනවා. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට ගුවන් විදුලියත් එක්ව දියත් කරන රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක මේ පුංචි දරුවෝ එකතු වුණේ. හොඳයි. මම එහෙනම් අපි ඉගෙන ගත්ත පාඩමේ ප්‍රශ්න පහකට අපේ දරුවෝ යොමු කරගන්න හදන්නේ. උත්තර දෙමු බලන්න. සර් අහන්න හදනවා ප්‍රශ්න පහක්. මෙතෙක් වෙලා අපි ඉගෙන ගත්ත දේවල් වලින් මතකද කියලා බලමු අපේ පාඩම. ඔන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. ටක් ගාලා අත උස්සල මට උත්තර දෙන්න ඕන. මගේ දරුවන්ගේ කටහඬ මට හොඳට ඇහෙනවා වැඩසටහන මේ විකාශනය වන තැනටම. කියන්නකෝ බලන්න. ජලයෙන් විදුලිය නිපදවන්න පුළුවන් බව ලොවට මුල්වරට සොයාගත් ශ්‍රී ලාංකික විද්වතා කවුද කියන? ඩීජේ විමල සුරේන්ද්‍ර මහතා. එහෙනම් ඔන්න මගේ ප්‍රශ්නාංක දෙක කියමු බලන්න. විදුලි බිබුල සොයාගත් විද්‍යාඥයා කවුද කියන? ඔය හම්බ වෙන්නේ මට උත්තර. තෝමස් අල්වා එඩිසන්. හොඳයි නේ. එහෙනම් මට කියන්න බලන්න. චුම්බකයක ආකර්ෂණ ශක්තිය වැඩිපුරම තියෙන්නේ කොහේද? මතක් වෙන්නේ දෙකෙලවරේ කෙරවලවල් දෙකේ. ඔන්න මගේ හතරවෙනි ප්‍රශ්නය. දණ්ඩ චුම්බකයක් නිදහසේ සමබරව එල්ලා තැබුවහොත් ටික මොහොතකින් කුමක් සිදුවේද? මතකින් කියමු බලන්න. එහි උතුරු අග්‍රය උතුරු දිශාවට හැරිලා නතර වෙනවා. හා මෙන්න මගේ අවසාන ප්‍රශ්නය. ඉක්මනට උත්තර දෙන්න ඕන හැමෝම එකතු වෙලා. කියන්න බලන්න මට පරිසර හිතකාමී විදුලි උත්පාදක ක්‍රමයකට හොඳ උදාහරණයක්. කියන්නේ අපේ දරුවෝ ටික එකතු වෙලා සූර්ය බලයෙන් විදුලිය නිපදවන සූර්ය කෝෂ සූර්ය පැනල්. බොහොම හරි ඔබේ උත්තරය. හොඳයි දරුවනේ. එහෙනම් අපි අපේ පාඩම නතර කරන්නයි හදන්නේ. අද අපි හැමෝම එකතු වුණේ පහ ශ්‍රේණියේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය මාලාවේ වැඩ පහසු කිරීමේ මම පාඩමට. එහෙමනම් අපේ වෙහෙස නිවා ගන්න මෙන්න මේ පුංචි ජන කවියට සවන් දෙන ගමන් ඒත් එක්කම අපි අපේ පාඩම නතර කරමු. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජන කවියට සවන් දීලම අපි අපේ පාඩම නතර කරමු. සියලු දෙනාටම සුබ දවසක් පැරුවනේ.